තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට කොහමද?
අපි ජොලියේ ඉන්නවා මේ පැත්තේ. දැන් ක්ලයිමේට් එක හොඳයි. අද ටිකක් වර්ෂා ගතියක් වගේ තියෙනවා, අන්ධකාර ගතියක් වන්ට වැස්සම නැහැ. අපි ඉන්නේ ග්‍රීෂ්ම ඍතුවේ නිසා හොඳයි.
අපිත් ඉන්නවා ඉතින් ලොක්ඩවුන් එක.
ලොක්ඩවුන්?
ඔව් ස්වාමීන් වහන්සේ, ඊයේ ඉඳලා ලොක්ඩවුන්, ෆුලි ලොක්ඩවුන්.
ඒ කියන්නේ මේ ලොකු බබල් එකක්ද?
ලොකුම බබල් එක. ලොකු කියන්නේ දවසකට 2000ක් විතර එනවා මේ. එහෙමනම් හොඳයි. අවසරයි නැවතවතාවක් අවසරයි ස්වාමීන් වහන්සේ. සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙමනම් අපි මේ සුපුරුදු පරිදි පටන් ගන්න යන්නේ සතිපතා කරන කම්පහ සුද්ධ කිරීම සහ ධර්ම දේශනා වැඩසටහනයි. එහෙමනම් අද දින ටිකක් විශේෂ දවසක් වෙනවා ස්වාමීන් වහන්සේ. අපටත් සතිපතාවලත් අමේ දායකින්ටත්, මොකද මෙහ ඉන්න මෙතන ඉන්න කල්යාණ මිත්‍රයන් කිහිප දෙනෙක් එකතු වී සතිපාසල වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර ඔබ වහන්සේට පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මුල් විනාඩි 8ක් 10ක් පමණ කාලයක් ඇතුළත අපි මේ වැඩ කටයුතු ඒක ඔබ වහන්සේට පූජා කරලා පිරිනමන්න තමයි උත්සාහ කරන්නේ. එම නිසා මෙතන ඉන්න සියලුම දෙනාගෙන් සියලුම දෙනාට මම මේ පොඩි ළමයින් වෙනුවෙන් කරන ධර්ම දානයට එකතු වෙලා මේ ලොකු ස්වාමීන් වහන්සේට පිරිනැමීමට පූජා කිරීමට අපත් එක්ක එකතු වෙන්න කියලා මම සත්‍යපාසල වෙනුවෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම ආරාධනා කරනවා. එහෙමනම් උදේ
හොඳයි. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස.
සාදු
සාදු. අපි සමගාද එකතු වෙලා ඉන්නවා. ඉන්න නියමිතව තිබුණා වෙනදා ඔබෙක් නොවන අලුත් කීපදෙනෙක්. මම ඒ අය මුලින්ම අඳුනා දෙන්න, සමහර අය මේ අතරමැදි සම්බන්ධ වෙයි. මිනිපෙක් නගරයෙන් සම්බන්ධ වෙනවා රෝෂිණි ගුණවර්ධන. රෝෂිණි අපිට මේ වැඩේදී සම්බන්ධී කරන වැඩවලට ලොකු උදව්වක් වුණා. නොයෙකුත් විදිහේ අවවාද උපදේශ ලබා දුන්නා. නීත්‍ය පදමාලාව සංස්කරණය කරන්නටත් නොයෙකුත් උදව් කරා. ඊළඟට මේ සංගීතයේ මේ ගීතයට සංගීතය නිර්මාණය කරපු ලංකාවේ සිට කෙරෙන්න ඕන සියලුම සම්බන්ධීකරණ වැඩ ඉතා ඉහලින් කරපු නැගීන දක්ෂ සංගීතඥයෙක් වන රචි මදුරංග මේ වෙලාවෙම ජොයින් වෙනවා. මම තාම දැක්කේ නැහැ සමාජ සම්බන්ධ වෙලා ඇති ගීතය ඉතා හොඳින් ගායනා කළ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ නැගීන තරුණ ගායිකාව නුවන්දිකා සේනාරත්න. ඒ වගේම නුවන්දිකා සේනාරත්නගේ සචි මදුරංගගේ හිතවත් කීප දෙනෙක් සම්බන්ධීමට නියමිතයි. ඇමරිකා ලොස් ඇන්ජලිස් නගරයෙන් විනිති, එංගලන්තේ ලන්ඩන් නගරයෙන් සන්ධ්‍යානි, වගේම ලංකාවේ කැගල් ප්‍රදේශයෙන් ශ්‍යාමුලි. ඒ වගේම විනිපෙග් වලින් තව සම්බන්ධ වෙනවා අපිට මේ වැඩවලට ඡායාරූප සහාය දුන් උදේෂ් කමගේ සහ රූපරාම් වලට පින්තූර ගන්න අවසර දීපු සෙත් මි දියනිය. ඉතින් ඔබ හැමතෙම ස්තුතිය පළ කරමින් මම මේ ගීතය රචනා කර නිෂ්පාදනය කර ඉන්ද්‍රාසා උපාලිට මම පහර දෙනවා ගීතය පූජා කරන්න කියලා.
පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සංඝරත්නයන් අවසරයි. දෙස් විදේශී දිවි ගෙවන බහතෝරණ දරුවාගේ සිට ජීවිතයේ සැඳෑ සමය ගත කරන සැදැහැති පිරිස පිරිවරාගෙන නිස්සරණ වනයෙහි සතිමාවත ඔස්සේ ඔබ වහන්සේ අප ආධ්‍යාත්මික ලෝ වෙත කැඳවාගෙන වඩින අයුරු කලක සිට අත්දකිමි. එම මාවත ඔස්සේ යන විට මල් කැකුළු මත හිරු කිරණ පතිතව පිබිදෙන්නට සැරසෙන ආකාරයක්, සුපිපුණු කුසුම් නන්විද සුවඳ පතුරවන ආකාරයක් අද්දුටුවෙමි. මගඵල දරන සිසිල දෙන තුරු වදුලෙහි සුවය සහ ශාන්තිය ලදිමි. ඔබ වහන්සේ හෙලිපෙහෙලි කර දුන් මග ඔස්සේ ගමන් කරන සුවහසක් වූ විවිධ යෝගීන්ගේ කමඨහන් වාර්තාවලට සවන් දෙන විට ඉහත සඳහන් විවිධ අවස්ථාවල යථාර්ථය දැකගතිමි. නිස්සරණ අරණෙහි විලක මඩෙහි පැන නැගුණු පියුමක් මඩ නොතැවරී සුගන්ධය මුළුල්ලව පුරා පතුරවමින් තිබුණි. එම විලෙහි පිබිදීමට ආසන්න දහසකුත් නෙළුමන් නොදුරු අනාගතයකදී රිවිකැන් පහසින් පිබිදෙනු ඇත. ඔබ වහන්සේගේ දම් දෙසුම් වල අන්තර්ගත වූ මෙම උපහැරණය යථාර්ථයක් ලෙස දැක ගැනීමට හැකිවීම අප සියලු දෙනාගේ භාග්‍යයකි. සතිපාසල් සංකල්පය ලොව පුරා පතුරමින් නිවන කරා යන මාවතකට දසදහසක් දරුවන් යොමු කරමින් ඔබ වහන්සේ ඇතුළු නිස්සරණ වනයේ මහා සංගරුවන කරුණු ලබන ඉමහත් සේවයේ අගය කරමු.
ගරුතර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සංඝරත්නයන් අවසරයි. ඉහතකී උද්ෘතවලට අනුව එවන් ආශ්චර්යයක් බෑ ගරුතර ලොකු ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම ඔස්සේ ලද සැනසීමට කෘතවේදී වීම සඳහා මෙම ගීතය ඔබ වහන්සේ ඇතුළු නිස්සරණ වනයේ මහා සංඝරුවන වෙත පිළිගැන්වීමට අදහස් කරමු. සතිපාසල් තව තවත් ප්‍රවර්ධනය වීමට මෙම නිර්මාණය උපකාර වේවා යන්න අපගේ පරමාර්ථය සහ ප්‍රාර්ථනයයි. ගීතයේ නිෂ්පාදනයේදී සම්බන්ධීකරණය කර අනගි සහයයක් ලබා දුන් උදේ අන්නක්කගේ සහ උදේ විසින් නම් කරන ඉහත සඳහන් ලද නිෂ්පාදනයට සහභාගී වූ ශිල්පීන් සියලු දෙනා ඇතුළු අප සියලු දෙනා වෙනුවෙන් අද මෙහි රැස්ව සිටින සහ ලෝ වටා සිටින සියලුම පින්වත්තුන් එකතු කර ගනිමින් මෙම ගීත නිර්මාණය ඔබ වහන්සේ ඇතුළු නිස්සරණ වනයේ සියලුම භික්ෂුන් වහන්සේලාගේ දෙපා නැමද ඉමහත් භක්තියෙන් සහ ගෞරවපූර්වකව පූජා කරමු. පූජා වේවා. සාදු සාදු සාදු
සාදු සාදු.
මේ අවස්ථාව ලබා දුන් ඔබ වහන්සේටත් නිරෝෂ් සහ උදයටත් ස්තුතිවන්ත වෙමි.
හොඳමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මේකේ ලිරික්ස් වීඩියෝ එක.
ඉතින් බොහොම සන්තෝසයි උදාර මේ මේ කවුද අපේ උදේ මහත්තයා නිරෝෂ් ජාත්‍යන්තර එකතු වෙනවා සංගීත කියන වේදිකාවේ නිරෝෂ් ටේමාරි සන්තෝස ඇති. ඉතින් ඒ නිසා මේ සතියත් එකට එකතු වීම පිළිබඳව අපි පැත්තට උදාර භාවයක් දෙනවා. බොහොම සන්තෝසයි. අපි මේක බලාපොරොත්තු වෙනවා අපි මේක සතිපාසල වෙනුවෙන් වෙනතෙන් වල විකාශය කරුවට ඕගොල්ලන්ගේ විරෝධතාවයක් නැතුව ඇති කියලා.
ස්වාමීන් වහන්සේ මේක සතිපාසල වලට ඔබ වහන්සේටත් කරන පූජාවක්. ඉතින් ඒ අදාළ වීඩියෝ එකත් එක්ක ඒ තම්බ්ලේන් ඒ ටිකත් තම් නේල් ඒ ටිකත් ඔක්කොම අපි සතිපාසලේ අපි එවන්නම් අපි ඔබ වහන්සේගේ ඊමේල් ඇඩ්‍රස් එකට එවන්නම්. එතකොට කැමති විදියකට ඒක YouTube සතිපාසල YouTube channel එකට දාගන්න පුළුවන් ස්වාමීන්
වහන්සේ. සාදු සාදු සාදු. ඉදිරියට මම හිතනවා මේ වගේ මේ පවතින අර්බුදකාරී තත්වයක බොහෝ හිතකාමී පිරිසගේ එකතුවකට මේ ප්‍රයත්නේ උදව් වෙයි, සතිපාසල උදව් වෙයි, ලෝකට ආදර්ශයක් වෙයි කියලා මම හිතනවා. තෙරුවන් සරණයි සියලු දෙනාට.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපේ සුපුරුදු පරිදි වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා මම තම ගෞරවයෙන් කමඨාන් සුද්ධ කිරීම වැඩසටහන ආරම්භ කරන ලෙසට අධිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නැමෙත ආරාධනා කරනවා. සාදු සාදු සාදු. එහෙමනම් අපිට අද ලිඛිත ප්‍රශ්න එහෙම ඇවිල්ලා නැහැ, හම්බුනේ නැහැ ස්වාමී, තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මම සභාවට ආරාධනා කරනවා කාටද ප්‍රශ්න තියෙනවා නම් දැන් අත උසලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
නිරෝෂ මට ඇවිත් තියෙනවා මැසේජ් එකක් විදිහට ප්‍රශ්නයක් මට ඉදිරිපත් කරන්න පුළුවන් නේද? ස්වාමීන් වහන්සේ මට මේ මැසේජ් එකකින් මේ ප්‍රශ්නයක් කියලා තියෙනවා. ප්‍රශ්න ඉංග්‍රීසියෙන් තියෙන්නේ. At the beginning of the meditation, when I am doing body scan, I feel the sensation of my feet and slowly move up to the face. However, I don't feel my body getting relaxed while doing the body scan. Am I not doing it correctly?
So not feeling relaxing itself is a great discovery. Itself is a great quality of mindfulness. So it is the starting point of the relaxation. Accept it. That acceptance is the key. That's a door opening. I am not relaxed. It's something that you have to accept. As far as you are not rejecting, the tension is developing. The relaxation never gets stirred, never get catalyzed. So therefore, understanding I am in angry, anger, understanding I am in a desire is a very, quite a blessing. Once accept it, that is the end of the desire, end of the anger, end of the tension, end of the bodily tension. So therefore, this understanding is the first and foremost better sign for the relaxation. Please continue with the prepared mind towards the acceptance as it is.
Thank you, Swami Maharaj. Pandula Soisa, but I'm mute, Swami
Maharaj. Swami Maharaj, sir. මට පොඩි පැහැදිලි කර ගැනීමක් වහන්සේගෙන් අවශ්‍ය වෙලා තියෙනවා. මම පහුගිය දවස් 4 වැඩසටහනට මේ වාසික වැඩසටහනට සහභාගී වුණා. පෙන්රිත් කැම්පස් එකේ වෙස්ටර්න් සිඩ්නි යුනිවර්සිටි වල දවස් 4ක. ඉතින් එදා මේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ මගේ යම් අඩුපාඩුවක් මට පෙන්වලා දුන්නා. මං ස්වාමීන් වහන්සේ පරයන්කේ ඉන්නකොට මට පටන් ගත්තම වගේ ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙනවා. ඒතකොට හිස කඩා වැටෙනවා. ඒකම යම්කිසි එකඟතාවයකුත් හිතේ තියෙනවා. ස්වාමීන් වහන්සේ මම මේ තැන පොඩි වටහා වැරදි වැටහීමක් කියලා මට තේරුණේ මම හිතන් හිටියේ මම මේ අවකාශයේ එහෙම නැත්නම් අරූපී තත්වයක භාවනා අරූපී තත්වයක තියෙන අරමුණක මම භාවනාව කරගෙන යනවා කියලා. ඉතින් මට ගිය ඒ මේ දවස් අන්තිම දවසේ මට වැටහුණා ස්වාමීන් වහන්සේ මේ මෙතන වෙන්නේ ආස්වාස ප්‍රස්වාස සියුම් වීම, ඒ සියුම් වීම සමගම හිස කඩා වැටෙනවා. එතකොට ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳීම නිසා හිත එකඟතාවයක් ඇති වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස සම වෙලා තියෙන්නේ. ඒ මම හිතා හිටිය විදිහක එහි යම් අරූපී තත්වයක් නැහැ කියලා මට මේ ප්‍රකාශය ගැන වහන්සේගේ යම් විස්තර කර ගැනීමක් වැඩිදුරටත් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා.
ඔය විස්තරේ හොඳයි, මට තේරුම් ගන්න පුළුවන් කරන විස්තර හැටියට. ඉතින් ඔය කියන සංසිද්ධියේ මුලමද අග කියන එක කොහොමද ඒ தත්තට යන්නේ, ඒකේ පවතින්නේ මෙහෙමයි, ඒකෙන් එළියට එන්නේ මෙහෙමයි කියන මේ තුන තේරුම් ගැනීම තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒක හොඳ අරූපී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිින්දක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කෙලේශයක් වෙන්න පුළුවන්, කුසලයක් වෙන්න පුළුවන්. ඒ මොන දේ ආවත් ඒ මේ දේ දිහා පූර්ව නිගමනයකින් තොරව බලනවා කෙනකින් අදහස් කරන්නේ ඒ දේ පටන් ගන්නකොට ලකුණු මෙහෙමයි, ඒ දේ පවතිනකොට ලකුණු මෙහෙමයි, ඉවර වෙනකොට ලකුණු මෙහෙමයි කියලා ওই කියන தත්ත්වේ නැවත නැවත එනවා. ඔක එන්න පටන් ගත්තාන් දිගට වෙනවා. ඒකේ මුල මැදාග බලන්න. කොහොමද early signs, කොහොමද මැද, කොහොමද end of the session. ඉතින් ඒක හොඳට බලන සුළුව වාඩි වෙන්න. එතකොට ওই වෙන්නේ ওই සිද්ධියට ওইට වෙඩි අවදියක් ඇති වෙනවා. catalyze වෙනවා. ඇඟ මේ energize වෙනවා. අනේ energize වීම තමයි ඔකට අවදි වීම කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් ඒ නිසා ඕක වැරද්දක් කියලා ගන්නත් එපා, හරියයි කියලා ගන්නත් එපා. මේකම නැවත 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 මුලමෙදාගේ බලනා ස්වරූපේ දැන් ওই දකින්න ඇත්තේ ඔය සිද්ධිය අගින් නැගිටලා බලන්න බෙල්ල කඩා වැටිලා වැක්කිරිලා ඒ තමයි සිද්ධිය අග. එතකොට බලන්න එන්නේ තමන්ගේ අරමුණටද. ඒ වගේම මේකට යන්නෙත් අරමුණ භාවනා කරමින් ඉඳද්දිමද, එහෙම නැත්නම් නිකම්ම දන්නේ නැතුව නිදිමත වැටෙනවා වගේ එකක් වෙනවද? ඒ වගේම මැද කොට සිද්ධි මම දැන් ඉන්නකොට මේකේ ඒ තමයි අමාරුම කෑල්ල. මම දැන් ඉන්නේ මේ අරූපී තත්ත්වයකද, නිදිමත තත්ත්වයකද, ආනපන සමවිචි තත්ත්වයකද කියලා ඒකට අවදි වෙන්න ඕනේ. ඒක අවදි වෙන්න ලේසි ක්‍රමේ තමයි 3-1-2 කියන ක්‍රමේ. අවසානයේ බලන්න 3, ඊට පස්සේ මුල බලන්න පුළුවන් නම් ඒ දෙක දැක්කොත් මැද මේකට අවදි වීමේ ශක්තියක් තියෙනවා. ඒ මැදට අවදි වුණොත් ඉතින් හරි උතුම් හරිම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඕකට සාමාන්‍ය සතියෙන් බෑ, බොහොම උග්‍ර සතියක් ඕන. අනේ සතියෙන් මේ නිරීක්ෂණය කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. දෙරුණාද
මයිසම්? හොඳයි. ඔසාවෙන් නැන්සේ. ඒ කියන්නේ එතන විශේෂ කිව යුතු දෙයක් නැහැ. ඒ කියන්නේ ඒකට බොහොම පුළුවන් තරම් උත්සාහයෙන්
සාදර වෙලා මුලමෙදාක බලන්න.
ඒ මයිසම්ෙන් නැන්සේ බොහොම පිංසිත වෙනවා.
හොඳයි. ක්‍රිෂාන්ති සෙවන් සන්නයි. ක්‍රිෂාන්ති මේ ඔයාලට අන්මියුට් කරලා ප්‍රශ්න කියන්න.
සෙවන් සන්නයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ භාවනාවේදී ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල දිහා බලාගෙන මේක මම ඔය ඉස්සලත් අත්දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එනකට මට එතනින් එහාට මේ එතනින් එහාට නිකන් හිර වෙලා වගේ කියලා, කියන්නේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉඳලා ඒ දේ සියුම් වෙලා ගිහිල්ලා එතනින් එකපාරට කියන්නේ හුස්ම රැල්ල හොයාගන්න බැරි තත්යකට යන ඒ වගේ අවස්ථා කීප වෙලාවකදී මම එතනට ඒ දැනීමට ගිහිල්ලා ස්වාමීන් වහන්ස හුස්ම රැල්ල නැහැ. ඊට පස්සේ මම එක්ක හොයන මට එතන දැන් ඒ හුස්ම රැල්ල හොයන ගතියක් තියෙනවා. ඒකයි හුස්ම රැල්ල වෙනම කියන්නේ වෙනම දෙයක් විදියට පෙළ ඒක නොපේ ඉතින් එහාට යන්නේ නැහැ ස්වාමීන් වහන්ස. එතන එක්ක මට දැන් එතන ඉවර කරන්න හිතනවා. ඒ වගේ එතන හැර යෑමක් බාධාවක් වගේ කියලා තේරෙනවා ස්වාමීන් වහන්ස. මේක මම අත්දැකීම් කීප වාර දෙකකදී මේවා අත්දැකලා තියෙනවා. මට එතන හැර මට කමටහනක් අවශ්‍යයි ස්වාමීන් වහන්ස. එතනදී මොකද්ද කරන්න ඕනි කියන්නේ?
ඔය එතන මම ය නැති වෙන තැන, භාෂාව නැති වෙන තැන, බහන අවසන් වෙන තැන නෙමෙයි, ඔතන තමයි බහන පටන් ගන්න තැන. ඔතනින් එහාට තනිකර භාවනා විසින් භාවනාව ගෙනියනවා. මට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒකට මම යා කැමති නැහැ. මම කියන වැඩි බලන්නකෝ නතර වෙලා වගේ මට කන්ට්‍රෝල් එකක් නැහැ. ක්ලච් එක පාගෙන නැහැ, හරියන්නේ නැහැ. ඇක්සලරේටර් එක වැඩ කරන්නේ නැහැ, බ්‍රේක් නැතුව එමයි කියලා. ඉතින් එතනදී හොඳට අවදියෙන් ඕක තමයි මරණ මොහොතේදී වෙන්නේ. ඉතින් කොච්චර හොඳද මේ දැන් වෙලා තියෙනවද හොඳට බලන්න ඉන්නවා. 100%ක්ම පරිච්ඡම් පාදේ. හැබැයි අපේ හිත කියන්නේ මට පාන්නයක් නැහැ, මට කරගන්න තේරෙන්නේ නැහැ, මට මේ හිර වෙලා නතර වෙලා ඔය පැවැත්ම තියෙනකොට අපි හරි ජොලියේ ඉන්නව නෑ. පැවැත්ම එනකොට පුදුම බයයි, නිවනට පුදුම බයයි. ඉතින් මේ බය තමයි අපි සද්ධාවෙන්, සතියෙන්, සීලෙන් අරසා කරගෙන යනකොට තියෙන මේක ලක්ෂ කෝටි වාරයක් එන්නේ ඇති. හැබැයි අපි දන්නේ නැහැ මේක නිවන කියලා, නැත්නම් නිවනේ පෙරමග ලකුණ කියලා. අපි මේක බාර ගන්නවා මේ ඇබැග්ගයක්, කරදරයක්, අංකටොල්ලක්, කහගෑරි කවුරු හරි කරපු මේ හුනියමක් කියලා. ඉතින් ඒ නිසා ඊතරම් බයක් තියෙනවා අපි නොදන්න දෙයට. ඊතරම් බයක් තියෙනවා අපි නිවනට. ඊතරම් බයක් තියෙනවා අපි විවේකයට. මොනවාරි දෙකින් ටෙන්ෂන් තියෙනවා නම් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම්
ස්වාමීන් වහන්සේ කියපේ කාරික කියන්නේ ස්වාමීන් වහන්සේ එතනදී අර අර ඒ ස්වාමීන් වහන්සේ කියන දේ හරි, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අර එතන බාධයක් කියන අර මම නෑ ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියපු දේ හරි, ඒ කියන්නේ එතන බාධකේ කියන්නේ එතනට ආවහම අර මගේ කන්ට්‍රෝල් මට එතනින් කරන්න දෙයක් නැහැ කියලා කන්ට්‍රෝල් එකක් වගේ මට එතන ඒ කියන්නේ නැගිටින්න හිතෙනවා. දැන් මෙතන ඉවරයි කියලා මට එතනින් කරන්න දෙයක් නැහැ. මොකද්ද මෙතනදී කරන්න කියන්නේ?
ඒ මමයා තමයි ඔය කෑ ගහන්නේ. මමයාට කියන්නේ කන පැලෙන්ඩ දෙයක් ගහලා ඔබ පැත්තකට වෙලා හිටපන්, දැන් වැඩේ යනවායි කියලා. දැන් තමයි වැඩේ පටන් ගත්තේ කියලා. ඔබට කැමති නම් වේදිකාවෙන් බැලලා ගිහලා නාඩගම් බලපන්. දැන් ඔබට වේදිකාවේ තැනක් නැහැ. ඔබට තිර මේ රෝල් මොඩල් එකක් නැහැ මේකේ දැන්. ඔබේ පාට් එක ඉවරයි. කරුණාකරලා බිහිලා පල්ලෙහාට ලයිටුවා. ඌ කැමති නැහැ. ඌ ගිහලා නඩු දානවා, ආතිවාසිකම් ඉල්ලනවා. ඒම කොහොමද කරන්නේ? ක්ලච් එක පෑගුවට වදින්නෙත් නැහැ. බ්‍රේක් අහන්නෙත් නැහැ. ඇක්සලරේටර් එක වැඩ කරන්නේත් නැහැ කියලා අපි බොත්තන් ටික දෙහෙරම අප්සෙට් යනවා. අනේ කෙලවයන් එච්චර තමයි කියන්නේ
තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ බලාගෙන සිටීම එතන ඉඳලා තියෙන්නේ බලා ඒ දෙයට පැත්තකට තියලා බලාගෙන සිටීම.
එතනින් පස්සම වැඩේ පටන් ගන්න කියලා හිතා ගන්න. භාවනා කියන්නේ ඔන්න ඕකට.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි.
එවන් ස්වාමීන් වහන්සේ. වෙන කාටවත් ප්‍රශ්න තියෙනවා නම්
නෑ නෑ ප්‍රශ්න තිබුණත් නේද අපි ගියා රොෂා මේ මේ මේ
එහෙම ස්වාමීන්
වහන්සේ උඹ තියෙන දෙයකට උත්තර දීපන් ඈ නිරෝෂ් තියෙන ප්‍රශ්නයකට උඹ උත්තර දීපන් අපි
ගියා නේද කවුරුත් අතොස්සල නෑ කවුරුත් අතොස්සල නෑ ස්වාමීන් වහන්සේ
ඒක උඹේ හොඳ වෙලාව
අවසරයි වහන්සේ
දැන් උඹට බැන්නට කමක් නෑ සින්දු ඇව්වට පස්සේ පව් සමාකිරුවා උඹට හැමදාම
බැනුමත්
උඹට හැමදාම බැන බැන හිටියනේ දැන් නිරෝෂ් කියන එකේ රෝෂ් විතර තියාගෙන ඉන්නවා නියන්න කපනවා
නිරෝෂ් කියන්නේ ස්වාමීන් වහන්සේ තරහ නැහැ කියන
එක ඒ තමයි දැන් තමයි තරහ පටන් ගත්තේ දැන් රෝෂ් රෝසෙති කියලා කියන්නේ කේන්ති කියන්නේ රෝසෙති කියලා කියන්නේ තද වෙනවා කේන්ති යනවා කියන දැන් තමයි උඹට හරි නිරෝෂ් කියලා කැපුවා නිකන් බොරුව බෑ ඇත්ත තමයි දැන් අයනද
සර්වන් සර්ණයි ස්වාමීන් වහන්සේ
සර්වන් සර්ණයි මේ කවුද ධම්මකුතල හැමදෙරෝ තියලා යනවා බන්දනා ස්වාමීන් වහන්සේ
හොඳයි ස්වාමීන් වහන්සේ සාදු හොඳයි අපි දැන් අද අමෙලා තියෙන්නේ සතිපතා පැවැත්වෙන කමඨාන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශන වැඩසටහනේ 41 වෙනි වාරයට ඉතින් කමඨාන් සුද්ධ කිරීමේ කොටස ධම්ම ජීවා ස්වාමීන් වහන්සේ ඉන්න සිදු කරා ඒ ධර්ම දේශනය ඉදිරිපත් කරන විදිහට සාදු සාදු
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ උබන්තේ විදිත්වාන මජේ මන්තාන ලිප්පති තම් රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගා
සාදු සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධලා ඉන්න පින්තුනි අදත් අපි හුරු පුරුදු විදිහට මේ සිකුරාදා දවසේ එකතු වෙලා ඉන්නේ ඒ හුරු පුරුදු පිරිසක් එක්ක. එතකොට අපි දැන් වැඩසටහන් සෑහෙන ප්‍රමාණයක් කරගෙන ඇවිල්ලා තියෙනවා, සිද්ධ කළා තියෙනවා. එතකොට ඒ වැඩසටහන්වල තවත් එක වැඩසටහනක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට උදේ මහත්තයාගේ හැටියට 41 වෙනි වැඩසටහන තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මම හිතන්නේ වැඩසටහන් 30කට පමණ සම්බන්ධ වෙලා ඇති. ඉතින් එතකොට අන්න ඒ විදිහට අපි මේ කාලයක් තිස්සේ මේ විදිහේ වැඩක් ටිකෙන් ටික ටිකෙන් ටික කරගෙන යනවා. ඒ කරගෙන යනකොට නැවත නැවත මේ වගේ ප්‍රතිපදාවක යෙදෙනකොට අන්න තම තමුන්ටම තේරෙනවා තමුන්ගේ ජීවිතේ යම් කිසි විදිහක වෙනස් වීමක් යම් කිසි විදිහක පැහැදිලි බවක් ටිකෙන් ටික ඇති වෙනවා කියන වෙනස තම තමුන්ටම අඳුර ගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා එනවා. ඉතින් එක විදිහක හොඳට අහගෙන ඉඳියොත් මුලේ ඉඳලා හොඳට අහගෙන ඉඳිය කෙනෙක්ට අත්දකින්න පුළුවන් වෙයි. අන්න බණ කියන හාමුදුරුවෝ කියන විදිහත් හාමුදුරුවන්ගේ අදහසුත් ටික ටික වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තම තමුන්ගේ ප්‍රතිපදාව වඩන බණ අහන පිරිසගේ අදහස් උදහසුත් ඒ වගේම හැඟීමුත් ටික ටික වෙනස් වෙලා තියෙනවා. ඉතින් 40 ගානකටකදී තමයි ඔහොම වෙනසක් වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතමු බැරි වෙලාවත් බණ 400ක් විතර කියනකම් මේ වැඩසටහන අරගෙන යන්න අපිට පුළුවන් වුණොත් අන්න මොන විදිහේ පරිවර්තනයකට අපිට ලක් වෙන්න පුළුවන් වෙයිද මොන විදිහේ ජීවිත පරිවර්තනයක් වෙයිද කියලා අපිට කල්පනා කරලා බලන්න පුළුවන්. ඉතින් ඒක යම් කිසි පමණකට අතීතයේ ඒ තියුණ තත්ත්වෙත් එක්ක සංසන්දනයක් සමග තමයි අපි අනාගතයේ පැත්තට යන්නේ. මේ විදිහට දිගටම කරගෙන ගියොත් කොයි විදිහේ සහනයක් සැනසීමක් අපිට ලැබෙයිද කියන උත්සාහය තමයි දරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ උත්සාහයත් එක්ක මම කැමතියි අද ධර්ම දේශනාව සඳහා යම් කිසි පුද්ගලයෙක් ගැන පොඩි විස්තරයක් කරන්න. මොකද්ද මේ පුද්ගලයාගේ විශේෂත්වය මොකද්ද? මේ තැනැත්තට තියෙන තප්පර 7ක මතකයක් විතරයි. තප්පර 7ක මතකයක් තමයි මේ තැනැත්තට තියෙන්නේ. ඒතකොට යම් කිසි රෝගී තත්වයකින් පෙළෙන පුද්ගලයෙක් තමයි මේ තැනැත්තා. ඒතකොට මේ තැනැත්තට යම් කිසි රෝගයකින් පෙළෙනවා. මොකද්ද රෝගය? මේ තැනැත්තගේ මතකේ නැති වෙලා යනවා. ඒක තමයි මේ තැනැත්තට තියෙන රෝගී තත්ත්වය. එතකොට මේ තැනැත්තට ඒ හැදිලා තියෙන රෝගයේ විශේෂත්වය තමයි මේ තැනැත්තගේ අතීත මතක තියෙනවා. යම් පමණකට ඉතුරු වෙලා තියෙනවා. තමන්ගේ ජීවිතේ ලොකු ලොකු සිදුවීම් ටික ඉතුරු වෙලා තියෙනවා. නමුත් අන්න මේ අලුත් මතකේ ක්‍රෑෂ් කිරීම ටිකෙන් ටික මේ තැනැත්තට ඒ හැකියාව දුරස් වෙලා ගිහිලා තියෙනවා. එතකොට මේ ඇම්නීෂියා කියන රෝගී තත්ත්වයෙන් පෙළෙන මෙන්න මේ තප්පර 7ක මතකයක් තියෙන මෙන්න මේ තැනැත්තාගේ ස්වභාවය කොහොමද, මේ තැනැත්තා වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් හිතලා කල්පනා කරලා බලමු. ඉතින් මේ තැනැත්තාට අන්න මොකද වෙන්නේ, මේ තප්පර 7ක මතකයක් තියෙන නිසා මේ තැනැත්තාට ගෙදර දොරක සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන යන්න හැකියාවක් නැහැ. මොකද බෙහෙතක් ගත්තොත් තප්පර 7කින් බෙහෙත ගත්තා කියන එක අමතකයි. ඊට පස්සේ ආපහු මතක් වෙනවා බෙහෙත් ගන්න තියෙනවානේ. යම් කිසි කොලයක් දැක්කහම මතක් වෙනවා බෙහෙත් ගන්න තියෙනවානේ කියලා නැවත නැවත බෙහෙත් ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් ඒක නිසා විශේෂිත ස්ථානයක විශේෂිත ඒ රෝගීන් බලා ගන්න ස්ථානයක තමයි මේ තැනැත්ත නැවතිලා ඉන්නේ. එතකොට මේ තැනැත්තගේ අර බිරිය ඒ ස්ථානෙට මේ තැනැත්තව බලන්න එනකොට අන්න බොහෝම සතුටින් බොහෝම උනන්දුවෙන් බොහෝම තමුන්ගේ සතුට ප්‍රකාශ කරලා මේ තැනැත්ත පිළිගන්නවා. අනේ කොච්චර දෙයක්ද දකින්න ලැබුණේ එක කියලා ඔන්න ඉතින් පිළිගන්නවා. පිළි අරගෙන ඔන්න ඉතින් කතා බහ කරනවා. කතා බහ කරාට මොකද අපි හිතමු නැවතත් අන්න පොඩ්ඩක් එළියට ගිහිල්ලා නැවතත් කාමරය ඇතුළට આવොත් ආපහු අර විදිහටම පිළිගැනීමක් සිද්ධ කරනවා. ආපහු අර විදිහටම බොහොම උද්‍යෝගයෙන් මේ ප්‍රකාශ කරනවා. ඊළඟට අපි හිතමු දරුවෙක් හම්බුණත් අන්න ඒ වගේ තමයි මේ තැනැත්තගේ ප්‍රතිචාරය. අර විදිහට මේ සුළු මොහොතකට කලින් වෙච්ච සිදුවීම මේ තැනැත්තට මතක නැහැ. එහෙම මතකයක් නැහැ. ඒ වෙනුවට අන්න නැවත නැවත තප්පර 7න් 7ට මේ මතකය කියන එක අලුත් වෙනවා. අලුත් වීමක් සිදු වෙනවා. ඉතින් අලුත් වීමත් එක්ක කොහොමද මේ දකින දේවල් වලට, පෙනෙන දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ කියලා මේ තැනැත්තගේ ස්වරූපේ අපිට දකින්න පුළුවන්. ඒ විදිහේ චරිත ස්වභාවයක් තමයි මේ පුද්ගලයාට තියෙන්නේ. අන්න රෝගී තත්ත්වයක් නිසා මේ ඇතිවෙච්ච දේ. එතකොට මේ කෙනෙක් යම් විදිහක ඇහුවොත් දැන් අපි ටිකකට කලින් හම්බුණා නේද? ටිකකට කලින් කතා කරා නේද කියලා ඇහුවොත් එහෙම, මම ඔබට කිව්වා මතක නැද්ද කියලා ඇහුවොත් එහෙම, මේ තැනැත්තට බොහොම දැඩි ද්වේෂයක් මතුවලා එනවා. මේ තැනැත්තට බොහොම දැඩි ආයාසයක් මතුවලා එනවා. ඉතින් ඒ වගේ ප්‍රකාශයක් ලබා ගන්න කැමති නැහැ. ඒ වගේ ප්‍රකාශය විඳ ගන්න කැමති නැහැ. මොකද හිතන්නේ මේක බොහොම අප්‍රසන්න දෙයක් කියන අදහසින් තමයි කල්ගත කරන්නේ. එතකොට අර වර්තමානයේ මොකක් හරි කිව්වොත් දැන් ටිකකට කලින් කතා කරා නේද කියලා බොහොම දැඩි ආවේගශීලී විදිහට තමයි මේ තැනත්තා මේ දෙයට ප්‍රතික්‍රියා දක්වන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ රෝගී තත්ත්වයක් කෙනෙක් දැක්කහම හිතනවා යම්කිසි පමණකට, අදහස් කරනවා යම්කිසි පමණකට බොහෝ විපතක්, බොහොම කරදරයක් වෙලා තියෙනවා මේ රෝගියට. ඊළඟට මෙහෙම දෙයක් අපිට නම් නොවේවා කියන අදහසින් තමයි අපි කල්ගත කරන්නේ. ඉතින් ඔන්න ඔය කතාවත් එක්ක අපිට පුළුවනි අද අපේ අද දවසේ මාතෘකා කරගත්ත කොටසට, ධර්ම දේශනාවට යොමු වෙන්න. ඉතින් මොකද්ද අපි කාලයක් තිස්සේ, දැන් සති කිහිපයක් තිස්සේ යම්කිසි එක සූත්‍ර දේශනාවක් දිගේ ඉදිරියට යන්න පොඩි උත්සාහයක් දැරුවා. එක විදිහක මට නැති පුරුද්දක් තමයි මේ පුරුදු කරන්න උත්සාහ කරන්නේ. මේක විදිහක සූත්‍රයක් අරගෙන එක දිගට ධර්ම දේශනාවක් කරන පුරුද්දක් මගේ ඉච්චර නෑ. ඒ වෙනුවට එහෙම මෙහෙම කෑලි ටිකක් අහුලගෙන ඒ කෑලි ටික ඔස්සේ කතන්දරයක් කියන එක තමයි ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ. නමුත් අපි යම් කිසි විදිහක සූත්‍ර දේශනාවක් ඉදිරියෙන් තියාගෙන බුදුරජාණන් වහන්සේට ඒ බ්‍රාහ්මණ මානවකයෝ පිරිසක් ගිහිල්ලා හමු වෙලා ඒ යම් කිසි ප්‍රශ්න විචාරණ කොටසක් අපි ඉදිරියෙන් තියාගත්තා. ඒ ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ යම් කිසි එක් තරුණෙක්ට දීපු පිළිතුරක් අපි ඉදිරියෙන් තියාගත්තා. ඊට පස්සේ ඒ පිළිතුර කොහොමද තව ස්වාමීන් වහන්සේලා පිරිසකට අවුරුදු ගණනාවකට පස්සේ වෙන්න පුළුවනි. තව ස්වාමීන් වහන්සේලා පිරිසකට අන්න ධර්ම සාකච්ඡාවකට මාතෘකාවක් වුණේ කොහොමද කියලා අන්න අපි යම්කිසි පැහැදිලි කිරීමක් කරගත්තා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට, මේ බ්‍රාහ්මණ තරුණයාට දීපු පිළිතුරු ගාථාව තමයි අපි අද මේ ඉදිරියෙන් තියාගත ගාථාව. මොකද එතන සඳහන් කරන්නේ යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චග. මෙන්න මේ තරුණයා අහන යම් කිසි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට තමයි මේ පිළිතුර ලබා දෙන්නේ. මොකද දෙන පිළිතුර, යමෙක් අන්ත දෙක මනාව දැනගෙන මැද නොඇලේද මජ්ජේ මන්තාන ලිප්පති තම් රූමි මහා පුරිසෝති, මම ඔහුට මහා පුරුෂයායයි සඳහන් කරනවා. මහා, මම ඒ පුද්ගලයාට උත්තම පුරුෂයායයි සඳහන් කරනවා. අන්න ඒ පුද්ගලයා මෙන්න මේ මැහුම් කාර්ය ඉක්මවා ගියේය කියලා ඔන්න විදිහේ පිළිතුරක් තමයි බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණ තරුණයාට ලබා දෙන්නේ. ඉතින් ඒ පිළිතුර ඉදිරියෙන් තියාගෙන පස්සේ ස්වාමීන් වහන්සේලා පිරිසක් සාකච්ඡා කරනවා. මෙන්න මේ තිස්ස මෙත්තෙය බ්‍රාහ්මණ තරුණයාට බුදුරජාණන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ පිළිතුරක් ලබා දුන්නා. මොකද්ද ලබා දුන්න පුරුතුර? අන්න අර විදිහට අන්ත දෙක මනාව දැනගෙන යමෙක් මැද නොඇලේද අන්නේ පුද්ගලයාට මම මහා පුරුෂයා කියනවා. ඒ පුද්ගලයා මෙන්න මේ මහුම් කාර්ය ඉක්මවා ගියේය කියලා පිළිතුරක් ලබා දුන්නා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරපු අන්ත දෙක මොකද්ද? ඒ වගේම මේ මැද මොකද්ද? ඒ වගේම මේ මැහුම් කාර්ය කවුද කියලා මේ හාමුදුරුවෝ යම්කිසි ධර්ම සාකච්ඡාවක් වගේ දැන් සිද්ධ කරනවා. ඉතින් එතකොට ඒ සිද්ධියේ යම්කිසි දුරක් අපි ගියා. යම් පමණකට දුර අපි ගියා. ගිහිල්ලා අන්න එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අදහසක් ගිය සතියේ අපි ඉදිරියෙන් තියාගත්තා. ගිය සතියේ අපි ඒ ස්වාමීන් වහන්සේ මේ අන්ත දෙක ගැන අඳුන්නපු ඇඳින්වීම, ඊළඟට මැද ගැන කියපු කතාව, ඒ වගේම මැහුම් කාර්ය ගැන කියපු කතාව අපි පැහැදිලි කරගත්තා. ඊළඟට අද අපි එන්න බලාපොරොත්තු වෙන්නේ, අද මම මේ පාර කපාගෙන එන්නේ අන දෙවනි හාමුදුරුවෝ දිහාවට තමයි අද එන්නේ. එතකොට දෙවනි හාමුදුරු කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා අන්න තමුන්ගේ අදහස මේ අන්ත දෙක පිළිබඳ, මැද පිළිබඳ, මැහුම් කාර්ය පිළිබඳ තමන්ගේ අදහසක් සඳහන් කරනවා. ඉතින් මොකද්ද මේ හාමුදුරන්ගේ අදහස? අන්න කියනවා මේ අන්ත දෙක ගැන ඉස්සෙල්ලාම කියනවා එක අන්තයක් අතීතය, ඒ වගේම දෙවැනි අන්තේ අනාගතය, ඊළඟට මැද වර්තමානය. එතකොට මේ මැහුම් කාර්යගේ ආකාරය මොකද්ද? මෙන්න මේ අතීතයේ අනාගතයේ යලලා වර්තමානයේ වහලා මැස්මක් යොදනවා. මැස්මක් යොදන වර්තමානයට එළඹෙන දෙන්නේ නැතුව අතීතේ අනාගතේ අතරේ ගැටලනවා. ඉතින් ඔන්න ඔය පමණට දෙදේ තේරුම් ගත්තොත්, ඔන්න ඔය පමණට මේ කමටහනක් වැඩුවොත්, අන්න ඒ තැනැත්තා මෙන මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට මහා පුරුෂයා බවට පත්වෙනවා. මේ මහුම්කාරී එක්මවා ගියපු පුරුෂයා බවට පත්වෙනවා කියලා මේ හාමුදුරුවෝ තමුන්ගේ අදහස ගෙනහැර දක්වන. ඉතින් එතකොට ඔය මාතෘකාව වෙච්ච දේ ගොඩක් වෙලාවට අපි කාලයක් තිස්සේ අහලා පුරුදු දන්න දකින දෙයක් තමයි ඔය කියන්නේ. මොකද මේ අතීත අනාගත කියලා අන්ත දෙකක් තියෙනවා, මැද කියලා වර්තමානයක් තියෙනවා. එතකොට මේ තණ්හා මැහුම්කාරිය විසින් අන්න අතීත අනාගත දෙක අලලා මැද ගැටයක් යොදනවා කියන අදහස අපි ගොඩ දෙනට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් ඔය සිහිය පුරුදු කරන්න වගේ දෙයක් කරනකොට, ඒ විදිහ උත්සාහයක් දරනකොට තම තමුන්ටම දකින්න පුළුවන් කොයි පමණකින්නම් මේ හිත අතීත සිදුවීම් පස්සේ ගලාගෙන යනවද කියලා. ඒ වගේම කොච්චරනම් අනාගත සැලසුම් හදනවද කියලා දකින්න පුළුවන්. එතකොට ඒ අතීත සිදුවීම් අතරේ, අනාගත සැලසුම් අතරේ මෙන්න මේ වර්තමානයට එළඹෙනවා කියන එක කොච්චර අපහසුයෙන් ලං කරගත යුතු දෙයක්ද? ගෙනහලා තිබ්බත් අන තියෙන පමාවෙන් ආපහු කොහොමද අතීතයට අනාගතයට ඇදිලා යන්නේ කියලා තම තමුන්ටම ගොඩක් වෙලාවට අත්දකින්න ලැබිලා තියෙනවා. එතකොට ඔය කියන අර්ථ දැක්වීම ගොඩක් දුරට අපි අපේ මේ වඩන ප්‍රතිපදාවත් එක්ක ගොඩක් ලං කරගත්ත, ගොඩක් අඳුනගත්ත දෙයක් තමයි මේ දෙවනි ස්වාමීන් වහන්සේ කියන්නේ. අන අර විදිහට අතීත අනාගත ගැටවැටීම අතරේ මෙන්න මේ වර්තමාන මොහොත නොදැනීම ගිලිහිලා යනවා. එහෙම නැත්නම් මේ අතීත අනාගත ඝට්ටනේ අතරේ මේ වර්තමාන මොහොත නොදැනීම ගිලිහිලා යනවා කියලා අපි යම් යම් පමණට අඳුනගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය කතාවත් එක්ක අපි බලමු ටිකක්, තව ටිකක් ඉදිරියට ඉදිරියට මේක අරගෙන යන්න. ඉතින් අපි මුලින් බැලුවොත් දැන් යම් කිසි කෙනෙක්ගේ ජීවිතයේ මුල් කාලේ, මුල් අවදී බැලුවොත් අනේ දැනත්ත ගොඩක් වෙලාවට මේ අනාගතයේ ගැන තමයි සැලසුම් හදන්නේ. අනාගත සැලසුම් වල තමයි මේ තරුණයා යෝන් වයසේ ඉන්න කෙනා ජීවත් වෙන්නේ, කල්ගත කරන්නේ. ඉතින් එහෙම එහෙම කල්ගත කරලා සාමාන්‍යයෙන් අවුරුදු 35 වගේ පැනගෙන යනකොට ඔන්න ටිකෙන් ටික මේ තැනත්තන් අර අනාගත සැලසුම් වලින් ටික ටික දුරස් වෙලා අතීතයේ ඔස්සේ දුක් වීමක් බවට මේ ජීවිතේ පත් වෙනවා. යම් පමණකට අනාගත සැලසුම් කර කර ඉඳියා ජීවිතේ මුල් කොටසේදී, ඊට පස්සේ ජීවිතේ අවසාන කොටස ලඟ වෙනකොට මොකද වෙන්නේ? මේ තැනත්තා ටිකෙන් ටික අන්න අතීතේ වෙච්ච දුක් කරදර ඔස්සේ විඩාවට පත් වෙවි, ඒ පිළිබඳ සිත් ඇවුලෙන් කල්ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. අර මොහොම උනන්දුයෙන් අනාගතය ගැන ලොකු බලාපොරොත්තු සහිතව ජීවිතේ පටන් ගත්තර මොකද ජීවිතේ කෙලවර කරන්නේ ගොඩක් වෙලාවට ඒ සැලසුම් ඔස්සේ ගිහිල්ලා වෙච්ච දේවල් වලට දුකක්, සිත් ඇවුලක් සහිත ඔන්න ඔය විදිහේ දෙකොණක් අපේ ජීවිතවලත් තියෙනවා, ජීවිතවල යම් පමණකට තියෙනවා. එතකොට මුල් කාලේ දිහා බැලුවොත් අන්න මේ ජීවිතේ පිළිබඳ ආලෙකින් කල්ගත කරන ආකාරයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම අවසාන කාලේ එනකොට අන්න මොකද වෙන්නේ? මේ ජීවිතේ පිළිබඳ යම්කිසි ද්වේෂ සහගත හැඟීමකින් කල්ගත කරන අයුරක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඔන්න ඒ විදිහ දෙපැත්තට දෝලණය වීමක් මෙන්න මේ ජීවිත ගමනක් තුලත් තියෙනවා. ඉතින් එතකොට යම්කිසි විදියක අර නිකන් සඳහනක් තියෙනවා, මොකද අදහසක් තියෙනවා, මොකද්ද මේ ලව් ඇන්ඩ් හේට් අතර there is a thin line between love and hate කියලා. මේ ආදරයත් ද්වේෂයත් අතර බොහොම සියුම් රේඛාවක්, සියුම් ඉරක් තමයි තියෙන්නේ කියලා යම්කිසි අදහසක් තියෙනවා. එතකොට දැන් ඔන්නෝ ඉර කොතෙන්දද මාරු වෙන්නේ කියලා අපිට යම් පමණකට දැන අඳුර ගන්න පුළුවන්. ඔන්න ඒ කියන කතාවෙත් යම් පමණකට සත්‍ය ස්වභාවයක් තියෙනවා කියලා අපිට දැන අඳුර ගන්න පුළුවන්. දැන් පහුගිය දවසක එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ඔෆිස් එකේ වැඩ කරනකොට ඔෆිස් එකේ වැඩ කරනකොට ඉතින් අලුතෙන් ගෑනු ළමයෙක් ආවලු මේ වැඩ කටයුතු කරන්න. ඉතින් මොකද කරේ මං ඉතින් ඒ උදව් පදව් කළා. ඉතින් ටිකක් මේ යටතේ වැඩ කරන්න ආපු ඒ ළමයාට ඉතින් වැඩපළ ටික කියලා දීලා උදව් පදව් කළාලු. ඒ විදිහට පහසුව සැලකුවලු. ඉතින් පහසුව සලකලා ඉතින් ඒ විදිහට වැඩ කටයුතු කළා. ඉතින් කාලෙ ගෙවෙනකොට වෙච්ච පරිවර්තනේ මෙතනත් සඳහන් කරනවා. මොකද්ද පරිවර්තනේ? අන මුලින් උදව් පදව් කරාට මොකද? සර් කියන්න ඕනේ, අයියා කිව්වට කියන්න කිව්වට කමක් නැහැ කිව්වට මොකද? අන කාලෙ ගෙවිගෙන යනකොට මේ තැනැත්තිගේ චරිතේ, මේ තැනැත්තිගේ වැඩ කටයුතු කරන ස්වභාවය එක්ක දැන්නම් දැන් ලොක්කා ඉන්නවා, ඊළඟට මේ දැනත් ඉන්නවා, ඊට පස්සේ තමයි මම ඉන්නේ. ඒ தත්ත්වෙට මෙන්න මේ රැකියා ස්ථානයේ தත්ත්වය වර්ධනය වෙලා ඇවිල්ලා තියෙනවා කියලා ඔන්න ඉතින් කියනවා. එතකොට අන්න මුලින් යම් කිසි විදියක ප්‍රේමණීය විදියට වැඩේ පටන් ගන්නතර මොකද අවසාන වෙනකොට ද්වේෂකින් වැඩේ නතර වෙලා තියෙනවා. එතකොට අර මුලින් යම් කිසි විදියකට මේ හොයලා බලලා වැඩ කටයුතු කරන්න යාන මොකද අවසානේ වෙනකොට දැන් නම් මම මේ කොවිලා හැරි බණීද දන්නෙත් නැහැ, කොවිලාවේ හැරි දොස් කියයිද දන්නෙත් නැහැ. කුණුහරුපෙන් බණින ගානට මගේ හිත දැන් ඇවිස්සලා තියෙන කියන தත්වෙට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ අන්ත දෙක බලන්න. එතකොට සාමාන්‍ය විශේෂයෙන් කරුණා දක්වන්න ගියාම අපි අර හිතලා අමාරුවෙන් කරන්න යනවනේ. ඒ අමාරුවෙන් කරන්න ගියාම ඒකේ අනිත් පළුවත් ඒ සමගම ගැලපිලා එනවා. බොහෝ විට අර කාසියක එක පැත්තක් තියෙනකොට අනිත් පැත්ත ගැලපිලා එනවා වගේ මොකද වෙන්නේ? අන්න අතීතයේ යම් කිසි විදියක ප්‍රේමණීය තත්වකින් ඉඳියානම් අනාගතයේ ගොඩක් වෙලාට දේශ තත්වකින් තමයි කල්ගත කරන්න සිද්ධ වෙන්නේ. එතකොට එන්නේ විදිහේ හුවමාරුවක් යම් පමණකට වෙනවා. ඉතින් ඔය කියපු කතාවම තව විදිහකට තේරුම් ගන්න පුළුවන්. තමුන්ගේ ජීවිතේ යම් පමණකට බොහොම ප්‍රියයි, මනාපයි කියලා බොහෝ ලං කරගෙන ඉඳිය පුද්ගලයෝ ඉඳියනවා. ඒ පුද්ගලයෝ යම් දවසක දුරස් වෙලා ගියහම, යම් පමණකට අපි හිතමු මොකක් හරි ප්‍රශ්න ගැටළු වෙලා ජීවිතයෙන් වෙන් වෙලා ගියහම, කොච්චරනම් ද්වේෂයක් ඒ මිනිස්සු ගැන අපි තුල තියනවද කියලා බැලුවොත් අර නන්නාඳුනන පුද්ගලයෙක් ගැන එහෙම දෙයක් නැහැ. ඒ වෙනුවට අන්න අර ආදරේ කරපු කට්ටිය බේද වුණාට පස්සේ අන්න ඒගොල්ලන්ගේ තියෙන ද්වේෂය අරිට වැඩිය බොහොම උග්‍ර මට්ටමකින් තියෙන ද්වේෂයක් තමයි තියෙන්නේ. සමහර විට නන්නාඳුනන පුද්ගලයෙක් හම්බුණාට, ඒ පුද්ගලයා එක්ක වැඩ කටයුතු කළාට එච්චර ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අන්න අර අල්ල බදාගෙන ඉඳපු කට්ටිය විරසක වුණ දවසට අන්න බලන්න ඕනේ නියමම ආකාරය. ඔය කාසියේ දෙපැත්ත කොහොමද කියලා, එහෙම නැත්නම් අර තින් ලයින් එක කොහොමද කියලා තම තමුන්ටම අඳුනගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අතීත අනාගත පරිවර්තනයක් අපේ ජීවිතවල තියෙනවා. ඉතින් විශේෂයෙන් යම්කිසි කරුණාවක් දක්වන්න යනවා කියන්නේ ඒක පැත්තකින් අනිත් පැත්තට ඒහා සමාන ද්වේෂයක් වර්ධනය වෙන්න අවස්ථාවක් අපි ඇති කර ගන්නවා. අර විදිහට අමාරුවෙන් මොකක් හරි කළා දුන්නහම අන්න මොකද වෙන්නේ? ඒ කරපු දේ අනිත් පැත්තට පෙළුණ වෙලාවට, මේ වඳින්න ගිය දේවල් ඊසේ කඩාගෙන වැටිච්ච වෙලාවට ඒ හා සමාන ද්වේෂිකුත් අපේ හිත තුළ නැగిලා එනවා. ඔන්න ඔය විදිහට අතීත අනාගත ගැටයක් වැටි වැටි යන ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඔය අනාගත අතීත කතාව කියනකොට බොහොම වටිනා දේශනාවක් තියෙනවා. මොකක්ද? අර බද්දේක රත්ත සූත්‍ර කියලා සූත්‍ර හතරක් එක ළඟ සඳහන් වෙනවා. එකම මාතෘකාවෙන් සූත්‍ර හතරක් සඳහන් වෙනවා මේ බද්දේක රත්ත කියන මාතෘකාව යටතේ. ඉතින් මොකද්ද මේ බද්දේක රත්ත කියන එකේ අදහස? ඔන්න අර එක අවස්ථාවක මේ සාමීදී හාමුදුරුවෝ කොහෙද, සාමීදී හාමුදුරුවන්ට දේවතාවුන්ගෙන් හරියට ප්‍රශ්න කරදර තිබුණා කියලා සඳහන් වෙනවා. ඉතින් එක් අවස්ථාවක මේ හාමුදුරුවෝ යම් කිසි ස්ථානයක ඒ උණු වතුර විලක් ළඟ පොකුණක් ගාව පැම් පහසු වෙලා අන්න ඉතින් අඳන සිවුරෙන් විතරක් සැරසිලා අර තෙත පොඩ්ඩක් බේරෙනකන් අන්න ඒ ඉවුරට වෙලා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නවා. ඉතින් වාඩි වෙලා ඉන්නකොට මේ කළුවර පොඩ්ඩක් වැටිලා තියෙන වෙලාවක අන්න මේ අහස ඒකාලෝක කරගෙන අන්න අර විදිහට එක සිවුරකින් තෙත පිටින් තෙත බේරි බේරි ඉන්න හාමුදුරුවෝ ගාවට දෙවි කෙනෙක් ඇවිල්ලා යම්කිසි ප්‍රශ්නයක් අහනවා. ඒ විදිහ ප්‍රශ්නයක් අහනවා මේ විදිහට මේ ගොම්මන් වේලාවක මෙහෙම තනිකඩ වෙන්න හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා අහනවා දෙවි කෙනෙක් යම්කිසි ප්‍රශ්නයක් අහනවා. ඉතින් අපිත් සමහර වෙලාවට නාලා නිකන් ඉන්න ගම බලාගෙන ඉන්නවා හස දිහා කවුරුත් එහෙම එයිද කියලා. එහෙම තාම නම් දකින්න ලැබුණේ නැහැ. කොහොම කොහොම හරි මේ හාමුදුරන්ට එහෙම ප්‍රශ්නයක් දිවිලා තියෙනවා. ඉතින් ඇවිල්ලා අහනවා මහන ඔබ මේ බද්දේ කරත්ත කතාව අහලා තියෙනවද? මේ බද්දේ කරත්ත කියලා දේශනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ. එන්නේගේ උද්දේශ විභංග දන්නවද කියලා මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා. එතන මේ ස්වාමීන් වහන්සේ කියනවා මම නම් එහෙම එකක් දන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ. ඔබ දන්නවද කියලා අහනවා. ඔබ දන්නවද කියලා අහනවා. එතකොට මේ දේවතාවා කියනවා මම දන්නෙත් නැහැ. එතකොට මේ දන්නේ නැති ප්‍රශ්නයක් තමයි මෙයා මේ ඇවිල්ලා අහලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා හැබැයි මම අහලා තියෙනවා මේ වගේ දෙයක් පැවිදි ජීවිතයකට බොහොම වටින දෙයක්. මේ බද්දේ කරත්ත කියන කතාව. එහෙම නැත්නම් මේ යෝගාවචර ජීවිතයකට බොහොම වටින දෙයක් මේ බද්දේ කරත්ත කියන අදහස්. ඉතින් ඒක හින්දා ඒක ඔබ දැනගන්න කියලා මේ තාමුන් දන්නේ නැති එකක් ගැන තව කෙනෙක්ට උපදේශක් දීලා යනවා. ඉතින් එහෙම කිව්වට පස්සේ මේ හාමුදුරුවෝ ගිහිල්ලා ඔන්න පස්සේ වෙලාවක බුදුරජාණන් වහන්සේ හම්බෙලා අහනවා ස්වාමීනි මේ බද්දේ කරත්තයාගේ උද්දේශයත් විභංගයත් මට කියලා දෙන්න කියලා. මෙන්න මේ විදිහේ සිදුවීමක් වුණා. මම මේ විදිහට තැම්පාස් වෙලා ඉන්නකොට මෙන්න මෙහෙම දෙයියෙක් කියලා මෙහෙම එකක් ඇහුවේ. ඉතින් ඒකින්ද මට ඒක පොඩ්ඩක් කියලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේට ඉල්ලීමක් කරන. එතකොට මේ බද්දේ කරත්ත කියන එකේ අදහස මොකද්ද? උතුම් වූ හුදකලාවේ ඇලුණු කියන අදහස තමයි එන්නේ. ඉතින් මේ උතුම් හුදකලාව ගැන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. මොකද්ද පැහැදිලි කරන්නේ? ඔන්න ඔය කියන කතාව. කියනවා මෙන්න මේ අතීතය කියන එක මැරිලා ගිහිල්ලා ඉවරයි. මේ අතීතය කියන එක මැරිලා ගිහිල්ලා ඉවරයි. ඒක අපි ආපහු අද්දවන්න අපිට ආපහු අරගන්න හැකියාවක් නැහැ. ඒ වගේම මේ අනාගතය කියන එක ඉපදිලා නැහැ. නූපන් අනාගතයක්. එතකොට ඒක පිළිබඳ සැලසුම් හදන්න, ඒක වෙනස් කරන්න අපිට හැකියාවක් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ වර්තමාන මොහොත කියන එකට යම් කිසි කෙනෙක් අවදි වෙලා ඉඳියොත්, නැවත නැවත මේ වර්තමාන මොහොත පිළිබඳ සිහියක් පිහිටවගෙන ඉඳියොත්, අන්නේ තැනැත්තව මං අඳුන්නනවා මෙන්න මේ විදිහට උතුම් හුදකලාවේ ඇලුණු පුද්ගලයෙක් කියනවා කියලා අනු බුදුරජාණන් වහන්සේ යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා. එතකොට අපි අද කියන්න උත්සාහ කරන පැහැදිලි කිරීම තමයි මෙතන තියෙන්නේ. මොකද අන්න අර විදිහට අතීත මල අතීතයක් නූපන් අනාගතයක් අතරේ මේ වෙන ඝට්ටනය කොහොමද අපි වර්තමානෙට යොමු කරන්නේ කියලා නැවත නැවත දරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම වර්තමානයකට යොමු කරපු ගමන් මුලින් කෙනෙක්ට අපහසුයක් දැනෙනවා. ඒක ස්වභාවිකයි. වර්තමානයේ තියන්නම බෑ කියන අදහසක් ගොඩක් වෙලාවට ගැළපිලා එනවා. නමුත් ටිකෙන් ටික නැවත නැවත විවේකීව මෙන්න මේ වර්තමානයට අවදි වෙන්න උත්සාහ කරොත්, මේ වර්තමානයේ යන ක්‍රියාවලිය පිළිබඳ සිහිය පිහිටව ගන්න උත්සාහ කරොත්, අන්න මේ තැන අතර තේරෙනවා මේ වැට කඩුළු අතරේ, මේ බාධක අතරේ ටිකෙන් ටික ටිකෙන් ටික මට මේ වර්තමානය පිළිබඳ හැඟීමක් ඇති වෙලා එනවා. සමහර විට මේ ඇවිදිනකොට වම දකුණ විදිහට මේ කකුල පොළවේ ගැටෙනවා කියන එක මට දැනෙනවා. එහෙම නැත්නම් මේ වාඩි වෙලා ඉන්නකොට බඩ පිම්බෙනවා හැකිලෙනවා කියන එක මට දැනෙනවා කියලා අත් දකින්න පුළුවන්. අන්න ඒකට අවදි වුණොත්, ඒක පිළිබඳ සිහියක් පිහිටවා ගත්තොත්, ඒ සිහියෙන් අපිට උරගාලා කියන්න පුළුවන් අන්න අතීත අනාගත ඝට්ටන අතරේ මම හුස්මක් දෙකක් හරි, එහෙම නැත්නම් පියවරක් දෙකක් හරි මෙන්න මේ වර්තමානයට අවදිවීමක් සිද්ධ කරගත්තා. මෙන්න මේ වර්තමානයේ මගේ හිත පවත්වන්න මම උත්සාහ ගත්තා කියලා මේ තැනැත්තට බොහොම වටිනා ප්‍රකාශයක් කරන්න පුළුවන්. එක්තරා විදිහක බොහොම අභීත ප්‍රකාශයක් කරන්න පුළුවන්. අන්න අර මැද පිළිබඳ යම්කිසි හැඟීමක් හරි ඇති කරගත්තා. ඕක නොදැන කල්ගත කරන තාක්කල් මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් ඇති වැඩක් නැහැ. මේ ලැබිලා තියෙන උතුම් අවස්ථාවෙන් ඇති වැඩක් නැහැ. අන්න වර්තමානයේ පිළිබඳ යම්කිසි අවදි භාවයක් ඇති කරගත්තා නම්, ඒ අවදි භාවය තුළින් අන්න මේ තමුන්ගේ මේ මනුෂ්‍ය ජීවිතයක් තුළ තියෙන විභවය අන්න අපි උරගාන අවස්ථාවක් ටිකෙන් ටික උදා වෙලා එනවා. ඉතින් ඒ එතනින් එහාට තව වැඩ කටයුතු තියෙනවා. ඒ කොහොමදත් අඩුම ගානේ මෙන්න මේ හැඟීමවත් ඔළුවට දාගත්තොත්, මෙන්න මේ අදහසවත් ඔළුවට දාගත්තොත් අන්න කොච්චර වටින දෙයක්ද. ඔච්චර වටින දෙයක්. ඒ වෙනුවට ගොඩ දෙනෙක් අන්න මේ මුළු ජීවිත කාලයක්ම ගත කරනවා. මුළු අවුරුදු 60 70ක් 80ක් ගත කරනවා. අන්න කිසිම මේ පිළිබඳ හැඟීමක් නැතු. කිසිම මේ පිළිබඳ අදහසක් නැතු. ඊට පස්සේ 60 70ක් 80ක් ගියාට පස්සේ ඇවිල්ලා කියනවා සමහර වෙලාවට ස්වාමීනාස දැන් නම් මම බොහෝම මේ අධ්‍යාත්මික පැත්තට බොහොම නැඹුරු වෙලා තමයි තියෙන්නේ. බොහොම නැඹුරු වෙලා තියෙන්නේ. ඔය කාමයේ දනවන දේවල් එහෙම දැක්කට මට කිසිම අදහසක් නැහැ. කිසිම රාගය විසීමක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ කට්ටිය එක එක ඒවා කිව්වට මට එහෙම ද්වේෂයක් නැගලා එන්නේ නැහැ කියලා බොහොම අමුතු විදිහේ කතන්දරයක් කියනවා. ඉතින් කියනවා මම මේ නිවන ලැබිලා වගේ කියලා මට අදහසක් තියෙනවා කියලා තියෙනවා. ඇත්තටම මේ මේ නිවනක් නෙමෙයි. ඒ වෙනුවට අන්න වයසට යනකොට යනකොට මොකද වෙන්නේ? අර නිවන් කොහොමදත් ඒ ප්‍රණීත ඉන්ද්‍රියන් කොහොමදත් අන්න නට ඉන්ද්‍රියන් බවට පත් වෙනවා. මේ ඔය විදිහට මේ ඉන්ද්‍රිය වැඩ කරන්න තිත ත්වයට පත් වෙනවා. එතකොට ඉතින් ඇවිල්ලා කියනවා කය හෙන්නෙත් නැහැ, පේනෙන්නෙත් නැහැ. හ්ම්. ඉතින් මට රාග දේශ එන්නේ නැහැ කියලා තමයි අදහස. නමුත් ඔක්කොම ටික මුළු පැකේජ් එකම ඇතුලේ තියාගෙන තමයි ওই වගේ කතන්දර කියන්නේ. ওই වගේ කතන්දර කියන්නේ. ඒ වගේ ප්‍රමාදයකට වැටෙන්නේ නැතුව අන්න යම් කිසි කෙනෙක්ට පුළුවන් වුණොත් ටිකෙන් ටික මෙන්න මේ වර්තමාන මොහොත පිළිබඳ ඇඳිනීමක් කරගන්න. අඩුම ගානේ අඳුන ගන්න. අඳුන ගන්න පුළුවන් වුණොත් අන්න ඒක මේ ජීවිත කාලය තුළ ලොකු බොහොම වටිනා සොයා ගැනීමක් බවට පත් වෙනවා. අන්න අර අතීත අනාගත ඝට්ටනේ අතරේ මම මේ මැද පිළිබඳත් යම්කිසි හැඟීමක්වත් ඇති කරගත්තා. මැද පිළිබඳවත් යම්කිසි අදහසක් ඇති කරගත්තා කියන එක අදකින්න පුළුවන්. ඉතින් මේ මැද පිළිබඳ අදහසක් ඇති කරගෙන කෙනෙක් බලාපොරොත්තු වෙන මේ ජීවිතේ තව ටිකක් ස්ථාවර කරගන්න. ස්ථාවර කරගන්න තමයි බලාපොරොත්තු. ඉතින් ඇත්තරම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. අස්ථාවර භාවයේ තව 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 පේන්න ගන්නවා. මේ ජීවිතේ ස්ථිරයි කියලා අපි ඉඳාගෙන ඉඳියට මොකද මේ අස්ථාවර භාවය ටිකෙන් ටික ටිකෙන් ටික පේන්න ගන්නවා. එහෙම නැත්නම් මේ මැද අපි ස්ථිරයි කියලා ඉඳාගෙන ඉඳියට මොකද අන්න මැද තියෙන අස්ථිර භාවයත් ටිකෙන් ටික පේන්න ගන්නවා. අර තණ්හා මෙහුම් කාර්යයට හොරෙන් 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 මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ක්‍රියාත්මක වෙනවා. මේ ධර්මය පියවරෙන් පියවර අපිව ඉදිරියට අරගෙන යනවා. ඉතින් ඒ අස්ථාවර භාවය පේනකොට අපි මොකද කරන්නේ? වහාම ක්‍රියාත්මක වෙන පරිදි අන්න අර මෙහුම් කාර්යයට සේලයින් ටිකක් දීලා ග්ලූකෝස් ටිකක් දීලා කොහොම කොහොම හරි કૃතිම ශ්වසනයේ හරි දීලා ආපහු පණ ගහ ගන්න තමයි කල්පනාව. ඉතින් බලන්න කොයි පැත්තද අපි අරගන්නේ කියලා බැලුවොත් ඒ වගේ අවස්ථාවක අනිවාර්යයෙන්ම ගන්නෙ මාරයාගේ පැත්ත තමයි. බුදුහාමුදුරුවෝ එතන ඉඳගෙනම බුදුහාමුදුරුවන්ට පිටුපාලා මාරයාගේ පැත්තට හැරෙනවා. අන්න අර අස්ථාවර භාවය දැකපු ගමන් ඒකෙන් පලාගෙන යන්න උත්සාහ කරනවා. එක් විදියක කියනවා නම් මෙහෙම කිව්ව හැකි. දැන් අර පහුගිය දවසක කෙනෙක් කියනවා මොකද්ද මෙන්න මේ අපි යම්කිසි දෙයක් රෙකෝඩ් කරනකොට යම්කිසි කැමරාවකින් යම්කිසි දර්ශනයක් රෙකෝඩ් කරනකොට එතන કૃතිම ආලෝකයක් සහිත දෙයක් නම් ඒ වගේම මේ කැමරාවේ ෆ්‍රේම් රේට් එක ගොඩක් වැඩි නම් එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ AC ලයිට් කියන ඒවා පාවිච්චි කරන්න බෑ. මොකද හේතුව ඒ AC ලයිට් එකේ තියෙන ෆ්‍රීකවන්සියක් ඒ ෆ්‍රීකවන්සිය අනුව මෙන්න මේ දර්ශනය ටික 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 අන්න ලයිට් නිවෙනවා ඔෆ් වෙනවා තත්ත්වෙට ගැලපිලා එනවා. මොකද හේතුව මේ කැමරාවේ තියෙන ෆ්‍රේම් රේට් එක වැඩි. එතකොට ටිකෙන් ටික ටිකෙන් ටික අර AC ලයිට් එක පාවිච්චි කරන්න බෑ. ඒකෙන් අර දර්ශනය එක දිගට පේන්නේ නැහැ කියන අදහසක් මතුවෙලා එනවා. ඉතින් ඔන්න ඔය කතාවම වෙනවා මේ සිහිය දියුණු කරනකොටත්. මේ මමත්වයක් කියන එකක් මේ වර්තමානක් මොහොතක් කියන එකක් එක දිගට ගලාගෙන 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 යනවා කියලා අපිට හිතුණාට මොකද ටිකක් සිහියේ ෆ්‍රේම් රේට් එක ටික ටික වැඩි වෙනකොට සිහියේ ෆ්‍රේම් රේට් එක ටිකක් වැඩි වෙලා එනකොට තේරෙනවා මේක හැම වෙලෙම කැඩි 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 යන ගමනක් තමයි තියෙන්නේ. මේ එක දිගට ගලණයක් තියෙනවා කියලා පෙන්වනට මොකද මේක හැම වෙලෙම අතරමැද හිස්තන් තියෙනවා කියන එක මේ තැනැත්තට අත්දකින්න පුළුවන්. මේ තැනැත්තට දකින්න පුළුවන්. ඉතින් එහෙම ස්තන දැක්කහම එක්ක ඔයකට නමක් දාලා හරි මේ කාරක වෙන්නේ නැති මේක වෙන්නේ නැති කියලා නමක් දාලා හරි ඒක ස්ථිර කරගන්න බලනවා. ඒක ස්ථිර කරගන්න බලනවා. අර කටගුණ දිස්වයින්නාංශ කියන මොකද්ද? නා බැරි වෙලාවත් නමක් එහෙම නැති මලක් දැක්කොත් අපි මේකට මාදුටු මල කියලා හරි නමක් දාගෙන මේක ස්ථිර කරගන්න හදනවා කියලා. ඉතින් අර කැඩි කැඩි යන වර්තමාන මොහොත දැක්කොත් මොකද වෙන්නේ? අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේක අරූප ධානයක් වෙන්නේ නැති. මේක මේකක් වෙන්නේ නැති කියලා. අන්න ඒකට නමක් දාගෙන ඒක ස්ථිර කරගෙන ඒක මත පදනම් වෙලා නැවතත් අර තන්මැහුම් කාර්ය බේරගන්න වැඩ කටයුතු තමයි මේ ගැටිය ගොඩක් වෙලාවට යමු වෙන්නේ. නමුත් අන්න ඒ වර්තමාන මොහොතේ මෙන්න මේ යන ක්‍රියාවලිය, මේ කැඩි කැඩි යන ක්‍රියාවලිය අත්දකිනවා නම් ඒ අත්දැකීමට ටිකක් ඉඩ දුන්නොත්, ඒ අත්දැකීමට ටිකක් සාදර වුණොත් අන්න තේරෙනවා මෙන්න මේ මැද වුණත් අපිට අල්ලගන්න කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ වර්තමානය වුණත් අල්ලගන්න කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රඥාවෙන් මැද නොඇලේද. ප්‍රඥාවෙන් මේ මැද අල්ලගන්න උත්සාහ කරන්නේ නැතුව ඉන්නවා. මේ මැද ස්ථිර කරගන්න නැතුව ඉන්නවා. මේ මැද අරූප ධානයක් කියලා හිතාගන්නේ නැතුව ඉන්නවා. අන්න ඒ වෙනුවට මෙන්න මේ ගලණයට ඉඩ දීලා එන්නෝ යන්නෝ කියන විදිහට බලාගෙන ඉඳියොත් අන්න ප්‍රඥාවෙන් මැද නොඇලෙන ප්‍රතිපදාවක් ටිකෙන් ටික අපි තුල වැඩෙනවා. අන්න අර මැහුම් කාර්යයට උන් හිටි තැන් ටිකෙන් ටික නැති වෙලා යනවා. ඉතින් එහෙම ප්‍රතිපදාවක තමයි වැටලා තියෙන්නේ. එතකොට ඔය කමටහන් ස්ථිර කරගෙන ඉන්න කට්ටියට හුස්ම ස්ථිර කරගෙන, පිම්බීම හැකිලිම ස්ථිර කරගෙන, එහෙම නැත්නම් වම දකුණ ස්ථිර කරගෙන ඉන්න කට්ටියට අන්න පොඩ්ඩක් හරි මේකේ අස්ථිර භාවය පේන්න ගත්තොත් අන්න සහලවන. කමටහනක් ස්ථිර කරගෙන කල් ගෙවන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් අන්න කමටහන කියන්නේ ලණුවක්. ලණුවක් තමයි දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ස්ථිර එකක් දුන්නා නම් දන්නවා මේ තැනත්ත මේක මත පදනම් වෙලා මේක ස්ථිර කරගන්න. ඒ වෙනුවට දෙන්නේ ලණුවක්. එතකොට ලණුව මොකද වෙන්නේ? ටික දුරක් ඇදගෙන ඇදගෙන යනකොට තේරෙනවා මේ ලණුවක් තමයි මං කාලා තියෙන්නේ. ලණුවක් තමයි කාලා තියෙන්නේ. ඉතින් එනවා වහාම ක්‍රියාත්මක කරන පරිදි හැරිලා එනවා. මොකද්ද? අන්න වෙන විදිහේ කමටහනක් හරි, අලුත් ගුරුවරයෙක් හරි, අලුත් ස්ථානයක් හරි ඔයාගෙන මට බැරිද නැවතත් මේක ස්ථිර කරගන්න? මෙච්චරට මේ අස්ථිර ස්වභාවය පේනකොට අන්න ස්ථිර තත්ත්වයක් හදාගන්න තමයි ඉතින් දුක් මහන්සි වෙන්නේ. ඉතින් කොහොම කොහොම හරි නැවත නැවත බැලුම් අහගෙන මේ ප්‍රතිපදාව අලහගෙන නැවත නැවත බණ අහගෙන නැවත නැවත සක්මන් පරියන්ක කරමින් ටික ටික මේක කරගෙන යනකොට අන්න තම තමුන්ටම තේරෙනවා තම තමුන්ගේ පමණට මොකද්ද මෙන්න මේ අස්ථිර ස්වභාවය, මේ කැඩි කැඩි යන ස්වභාවය තමයි නියමම ආකාරය. අන්න ඒක දකින්න 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 අන්න අපිට යම් පමණකට මෙන්න මේ මැද නොඇලෙන ස්වභාවයක් අපි තුල දියුණු කරගන්න පුළුවන් කියලා අත් දකින්න පුළුවන්. මෙන්න මේ වර්තමානයේ කියන මැදත් අපි අල්ලගන්නේ නැතුව ඉන්නවා කියන ස්වභාවයක් අපි තුල අත් දකින්න පුළුවන්. ඉතින් ඒක හොඳට මෝදු වෙන අවස්ථාවක් තමයි යම් පමණකට යම් වෙලාවකට මෙන්න මේ වර්තමානෙට අවදි වෙලා කල්ගත කරන අවස්ථාවක ඔන්න කොහේ ගියාද මොනවා වුණාද කියලා හොයාගන්න බැරි තරමට අන්න කාලයෙන් ඒ වගේම දේශයෙන් විමුක්ත වීමක් ටිකෙන් ටික අපිට අත්දකින්න පුළුවන්. සමහර විට සුළු මොහොතකට තප්පර ගණනාවකට මොනවා වුණාද මොකක් වුණාද කියලා හොයාගන්න බෑ. අර ටයිම් එක ස්ලිප් වෙනවා වගේ ගතිය අපිට අත්දකිනවා. ඔන්න ඔය සලකුණු තියෙනවා. මෙන්න මේ කැඩි කැඩි යන සලකුණු තියෙනවා. මේ ටයිම් එක ස්ලිප් වෙන සලකුණු තියෙනවා. මොකද්ද? මෙන්න මේ වර්තමානය ස්ථිර නැහැ කියන එක අඳුනගන්න. මේ වර්තමානයටත් නොඇලී ඉන්න ඕනි. ඒ නොඇලීම ප්‍රඥාවෙන් නොඇලීමක් කියන එක අඳුනගන්න මේ තැනැත්තට අවස්ථාවක් මතුවලා එනවා. ඉතින් එක්තරා විදිහක අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් අපි දකිනවා, දැන් අපි හිතනවා ඇත්තටම අතීතයට යනවාද? එහෙම නැත්නම් ඇත්තටම අනාගතයට යනවාද කියලා එහෙම ගැටලුවකුත් මතුවෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අතීතයට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඇත්තටම අනාගතයට යෑමක් කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන්නේ අර අතීත සිතුවිල්ලක් මත පදනම් වෙලා අතීතයට ගියා වගේ ඒක දිගේ සෑහෙන ගමනක යෙදෙනවා. ඒ වගේම අනාගත සිතුවිල්ලක් මත පදනම් වෙලා අන්න අනාගතයට ගියා වගේ ඒක දිගේ සෑහෙන සැලැස්මක් හදනවා. ඔන්න ඔය ඝට්ටනය ගැන තමයි ඔය කියන්නේ. අර සිතුවිලි දෙකම එන්නේ වර්තමාන මොහොතේ තමයි. නමුත් අන්න ඒ සිතුවිලි මත පදනම් වෙලා යන දුර තමයි ඔතන තියෙන ගැටලුව. එතකොට කතන්දර හදාගෙන 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 ඈතර ඈතට යනවා. අනේ යෑම පිළිබඳ තමයි ඔය කියන්නේ. එතකොට ඊ යෑම තුලින් අන්න අර තමුන් මේ ඉන්න පරිසරෙන් දුරස්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. මේ වටපිටාය වෙන වර්තමානයේ වෙන දේවල් වලින් ඈත්ුන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔන්න ඔය ඝට්ටණය ගැන තමයි කියන්නේ. එතකොට ඇත්තටම අතීතෙට යනවා කියලා අපිට හිතුණාට, ඇත්තටම අනාගතයට යනවා කියලා හිතුණාට එහෙම සංකල්පයක් මේ බුද්ධ ධර්මයේ තුල නැහැ. ඔය ටයිම් ට්‍රැවල් කියන සංකල්පයක් බුද්ධ ධර්මයේ තුල නැහැ. ඒ වෙනුවට තියෙන අතීතෙට ගියා වගේ වෙනවා. එහෙම නැත්නම් අනාගතයට ගියා වගේ වෙනවා. මේ වර්තමානයේ ඉක්මෙව්වා වෙනවා. ඉතින් ඒ දවස්වල අර රැකියාව කරන කාලේ ඔන්න මොකද්ද ERP එකක තමයි වැඩ කරන්නේ. එතකොට මේ ERP එකේ ඔන්න දැන් යම් කිසි කස්ටම ඕඩර් එකක් රිලීස් කරාම මොකද වෙන්නේ? ඒකේ අර අවශ්‍ය අමුද්‍රව්‍ය ටික යටට 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 හැදීගෙන යනවා. එතකොට බෑක්වර්ඩ් ප්ලෑනින් තමයි යන්නේ. මොකද්ද end date එක ෆික්ස් කරාම ඉවර කරන්න ඕනේ දවස ස්ථිර කරාම ඒ ආපස්සට 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 හැදීගෙන යනවා. අනිත් දේවල් ටික අවශ්‍ය දවස් මොනවද කියලා මෙන්න මේ මේ අමුද්‍රව්‍ය ටික මෙන්න මේ 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 දවස් වලට ඕන වෙනවා කියලා ආපස්සට හැදීගෙන යාමක් සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් හදිස්සි එහෙම ඕඩරයක් දැම්මොත් ඉතින් මොකද වෙන්නේ? අන්න ඒක ෆික්ස් කරපු ගමන් අර MRP එක රන් වුණ ගමන් අන්න ලොකු ඩිමාන්ඩ් ටිකක් අමුද්‍රව්‍ය අවශ්‍යතාවයක් හැදීගෙන හැදීගෙන යනවා. ඉතින් එක එක ඩිපාර්ට්මන්ට් තියෙනවා, එක එක විදිහේ ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඉතින් එක ප්ලාස්ටික් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒකේ ඔය ෆෝම් ප්ලාස්ටික් ප්‍රොඩක්ෂන් එකක් තමයි යන්නේ. බොහොම අමාරුවෙන් නිකන් අර මේ යම් කිසි විදිහක කැරකීමක් තියෙන යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍රේ කැරකෙන්නත් යනවා සාමාන්‍ය විනාඩි 20ක් 30ක් එක වටයක් කරගෙන. ඉතින් අර ස්ටේෂන් 10ක් 12ක් තියෙනවා. එක ස්ටේෂන් එකෙන් එක කෑල කෑල හැලි හැලි යන ගතියක් තමයි තියෙන්නේ. එතකොට ඒ සාමාන්‍ය කෑලි 12ක් කැලෙන්නත් විනාඩි 20ක් 30ක් විතර යනවා. ඉතින් ඔන්න ඔය විදිහේ යන්ත්‍ර සූත්‍ර වල වැඩ කරන කට්ටියත් ඉන්නවා. ඉතින් මොකද වෙන්නේ? අන්න අර අර විදිහට ඕඩර් එකක් නිදහස් කරපු ගම ඒ තැනතර පවව දවුදේ වෙනකොට පෙන්නනවා අන්න කෑලි 1200ක් ඕනේ තව සතියකින් කියලා. ඉතින් මොකද වෙන්නේ? දුන් දාගෙන හොයාගෙන එනවා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඊයේ හවස යනකොට නම් මගේ ජීවිතේ හොඳට තිබුණා. ඔන්න අද උදේ නම් ප්‍රශ්නයක්. කොහොමද දැන් 1200ක් දෙන්නේ කියලා ඉතින් කල්පනා කරනවා. ඉතින් චෝදනා කරනවා මේ මැෂින් එකක ගහන්න පුළුවන් කෑලි මෙච්චරයි කියලා චෝදනා කරනවා. ඉතින් කියනවා මොකද්ද ඔන්න දවසක දක්නට ලැබෙයි. මම මගේ මිනිස්සු ටිකයි මැෂින් ටිකයි අරගෙන අතීතයට යනවා දක්නට ලැබෙන්නේ මේක ඉස්සරහින්. මොකද මේ විදිහට උඹලා එක්ක වැඩ කරන්න බෑ. මේ විදිහට මේ ප්‍රොඩක්ෂන් එක කරන්න බෑ. ඉතින් මම කොහෙලා හරි අන්න ටයිම් ට්‍රැවලින් වලට යනවා කියලා මේ තැනත්තා සඳහන් කරනවා. නමුත් එහෙම සංකල්පයක් තියුණාට මොකද? එහෙම දෙයක් මෙහි සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන්නේ මොකද? අන්න වර්තමාන ඉක්මෝල අතීතයට ගියා වගේ වෙනවා. අර හිතවිල්ල දිගේ දුර දුර යාම නිසා. ඉතින් ওই කතාවම අපිට බුදුරජාණන් වහන්සේගේ යම්කි සිදුවීමක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ සර්කස් කාර්යය පිළිබඳ කතාවක්. මොකද්ද මේ සර්කස් කාර්යය? ඔන්න දැන් උණ ගහක් මුදුනට නැගලා උණ ගහ මුදුනේ ඔන්න හිටගෙන ඉන්නවා. උණ ගහ මුදුනේත් ඔළුවෙන් හිටගෙන ඉන්නවා. ඒ ඉන්න අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා මේ තැනැත්තට අභියෝගයක් කරනවා. දැන් මේ වගේ උණ ගහක් මුදුනේ බැලන්ස් වෙලා ඉන්නවා කියන්නේ සාමාන්‍යයෙන් අතීත අනාගත සිතුවිලි අතරේ ওই විදිහේ දෙයක් කරන්න හැකියාවක් නැහැ. වැටිලා මැරෙන එක තමයි වෙන්නේ. ඒ වෙනුවට අන්න වර්තමානයේ කිටි කිටියේ අල්ලගෙන තමයි මේ විදිහේ දෙයක් සාමාන්‍ය කරන්න පුළුවන්. මේ විදිහේ සර්කස් ක්‍රීඩාවක් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට සමබර වෙලා ඉන්න, මේ විදිහට වර්තමානයේ කිටි කිටියේ අල්ලගෙන ඉන්න මේ තැනැත්තා ගාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ යම්කිසි උපහාසයක් කියලා හිතෙන්නත් පුළුවන් වෙලාවකට. මොකද්ද මේ කියන්නේ? උත්ප්‍රාසයක් වගේ ගතියක් තියෙනවා. ඉතින් අන්න ඇවිල්ලා කියනවා මෙන්න මේ දැන් කොහොමත් ඉන්නේ අතීත අනාගත දෙක අතරලානේ. මෙන්න මේ මැදත් අතරින්න කියලා කියනවා. ඉතින් මැද ඇතරිය ගමන් මුණ ගහෙන් බිමට වැටෙන එක නෙවෙන්නේ. අන්න කියනවා මේ අතීතෙත් අතරින්න, මේ අනාගතෙත් අතරින්න, ඒ වගේම මැදත් අතරින්න. මැදත් ඇලෙන්න එපා කියලා සඳහන් කරනවා. අන්න එහෙම වෙලා මෙන්න මේ භවයේ කෙලවරට යන්න. භවයේ කෙලවරට යන්න මේ නැවත ජරා මරණ කියන දේවල් උපත් කියන දේවල් ලෙඩවීම් කියන දේවල් වලින් මිදිලා යන්න කියලා අන්න අර උණගහ මුදුරේ ඉන්න සර්කස් කාර්යයට යම් කිසි අභියෝගයක් කරනවා. අභියෝගයක් කරනවා. ඉතින් අපිට කතාවේ හැටියට නම් තියෙන්නේ මේ තැනත උණගහෙන් බිමට වැටීම කොහොම වෙතත් උණගහෙන් බහැලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරා කියලා තමයි. මේ කියන පණිවිඩේ හරියට තේරුම් ගත්තා කියලා තමයි. එහෙම නැත්තම් අන්න අර අතීත අනාගත දෙක අතහැරලා කිටි කිටියේ වර්තමානය අල්ලගෙන ඉඳිය මේ තැනත්තා අන්න වර්තමානෙත් අතහැරලා රහත් වුණා කියලා තමයි අපිට අහන්න තියෙනේ කතාවේ හැටියට. ඔන්න ඔය වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අන්න අර යම්කිසි වැඩකට යොමු වෙලා ඉන්නකොට යම්කිසි අපහසු අමාරු වැඩක යෙදිලා ඉන්නකොට අපි කිටි කිටියේ සමහර වෙලාවට අන්න අර වර්තමානෙ අල්ලගෙන ඉන්නවා. වර්තමානේ අල්ලගෙන ඉන්නවා. අන්න වටපිටාවේ අනාගත අතීත දේවල් ආවට මොකද ඒවට අපේ අවධානය යොමු වෙන්නේ නැහැ. යොමු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ හැඟීමක් එන්නේ වගේ අවස්ථාවක් අපිට දකින්න පුළුවන්. සාමාන්‍ය විට ඔය පිටකොටුවේ අන්න ලොකු මුට්ටයක් කරේ තියාගෙන අයින් 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 කියාගෙන යන නාට්‍යාමි කෙනෙක් ගත්තොත් සමහර විට අන්න අතීත අනාගත සිතුවිලි ඔස්සේ මුලාවට පත් වෙන්න හැකියාවක් නැහැ. නමුත් වර්තමානයේ දරුණුවට තද විදිහට අල්ලගෙන ඉන්නවා. ඒක අතාරින්න හැඟීමක් නැහැ. දවසක් මම හිතා සුවයිනාසෙ කෙනෙකුගේ කොටයක් අරේ තියාගෙන යනවා දැන්. කොටයක්. උස්සගෙන ඉන්න සෑහෙන අමාරු පමණ කොටයක්. ඉතින් යන ගම මට කල්පනා වුණා මම ඒ සුවයිනාසිකෝ බලන්නකෝ. සුවයිනාස දැන් ඉතින් වෙන මොකුත් හිතන්න කල්පනා කරන්න හැකියාවක් නැහැනේ. මේ කරේ තියෙන බර විතරයිනේ. ඒක ගැන විතරනේ අපේ අදහස තියෙන්නේ. අන්න භාවනාවක් වගේ මේ කොටෙත් අරගෙන යන්න පුළුවන්. ඒකොටේ තුස්සගෙන යන්න පුළුවන්. ඔන්න ඒ වගේ දෙයක් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් අන්න ඒ වෙලාව වගේ වෙලාවක අන්න බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා කියන මේ මැදත් අතාරින්න. මැදත් අතාරින්න අන්න විදියට අර උණ ගහ අල්ලගෙන ඉන්න එකත් අතාරින්න වර්තමානෙත් අතාරින්න කියලා කියනවා. ඒ අතාරීම ඒ මාත්‍රෙන් ඒ වචන මාත්‍රෙන් මොකද වෙන්නේ අන්න ඒ පණිවිඩේ ඒ තැනත්තට ලැබුණා කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් ඔන්න ඔය විදිහේ අදහල් සුදහස් මෙන්න මේ වර්තමාන අතීත දේවල් සම්බන්ධයෙන් තියෙනවා. එතකොට ඒක කාලෙත් එක්ක ටිකෙන් ටික ටිකෙන් ටික තමන් හුරු පුරුදු කරනකොට මෙන්න මේ කොයි විදිහටද මේ අතීත අනාගත දේවල් ඔස්සේ මගේ හිත යන දුර ප්‍රමාණය අඩු වෙන්නේ කියලා දකින්න පුළුවන්. හිතවිලි නැති වෙනවා කියලා කෙනෙක් හිතනවා නම් අර අර විදිහට රෝගී තත්වයකින් පෙළෙන තැනැත්තෙක් බවට තමයි ඒ තැනැත්තාපත් වෙන්නේ. ඒ වෙනකොට මොකද වෙන්නේ? අර අතීත අනාගත දේවල් ඔස්සේ ඒ හිතවිලි ආවට මොකද ඒවා ඔස්සේ යන දුර ප්‍රමාණය අඩු වෙනවා. කලින් හැතැම්ම 10ක් ගිහිල්ලා ආව නම් දැන් හැතැම්මක් ගිහිල්ලා එනවා. නැවතත් වර්තමානයේ එනවා. ඔන්න ඔය වෙනස තමුන් තුළ වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා පොඩ්ඩක් හිතවිලි දිගේ යන්නත් දෙන්න ඕනේ. දීලා බලන්න ඕනේ කොච්චර දුර මේක කකා යනවද කියලා. ඒ කරනකොට කරනකොට නැවත නැවත සිහියෙන් දකිනකොට මේ තැනත්තට තේරුම් ගන්න පුළුවන් මොකද්ද කලින් තරම් දුර යන්නේ නැහැ. නැවතත් ඇවිල්ලා අර කාන්දමකට ඇල්ලෝ වගේ වර්තමානයට වැටෙනවා. වර්තමානයට වැටෙනවා. ඊළඟට රාගෙන ඇගිලාහම කලින් නම් වරයන්කයක් වුණත් කකා 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 ඉන්න පුළුවන් එක. දැන් එච්චර වෙලා ඉන්න බෑ. අමාරුවෙන් හිතට නගාගත්තා ටික වෙලාවකින් ඔන්න ආපහු ඇවිල්ලා වෙන එකකට වැටෙනවා. ආපහු ඇවිල්ලා වර්තමානයට වැටෙනවා කියලා අත්දකින්න පුළුවන්. අන්න ඒ වෙනස තමයි අපි තුල ටිකෙන් ටික ඇති විය යුත්තේ. ඉතින් ඒ සඳහා ඔය එන දේවල් වලට යම් කිසි විවෘත භාවයක් තියාගත යුතුයි. එහෙම නැත්නම් ඔය ප්‍රතිපදාව අත්දකින්න හැකියාවක් නැහැනේ. මේ විවෘත භාවය තුලින් අපිට තේරෙනවා අන්න කලින් මෙච්චර දුර ගිය හිත දැන් එච්චර නොයා නැවත නැවත වර්තමානයට ඇවිල්ලා වැටෙනවා. එතකොට යම් කිසි විදියක මේ ප්‍රතිපදාව සාක්ෂාත් කරපු රහතන් වහන්සේ කෙනෙක්ට උනත් හිතවිලි එන්නේ නැති කතාවක් තියෙනවා කියන එක පිළිබඳ අපිට එහෙම අදහසක් නෙමෙයි තියෙන්නේ. ඒ වෙනකොට මොකද වෙන්නේ? හිතවිලි එනවා. ඒ හිතවිලි ඔස්සේ යන දුර ප්‍රමාණය අඩු වෙනවා. ඒ හිතවිලි ඔස්සේ යන දුර මුලාව අඩු වෙනවා කියලා හදකින්න පුළුවන්. එහෙම නැත්නම් බුදු කෙනෙක්ටත් වැඩ කටයුතු කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේටත් සිතවිලි එනවා. යම් කිසි අවස්ථාවක සඳහන් වෙනවා මොකද්ද? මේ රජවරු මේ රටවැසියන්ට බොහොම දුක් පීඩා දෙනවා. මේ රාජ්‍ය ධාර්මිකව කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා අදහසක් මතුවෙලා ආවා. ඉතින් ඒක කල්පනා කරනකොට අන්න පිටිපස්සෙන් කෙනෙක් කියනවා එනවා ඒකනේ මං කිව්වේ අපරාධනේ මේ ඔක්කොම අතහැරලා ආවේ ওই විදිහට කරගෙන ඉන්න තිබුණානේ කියලා. අන්න තව කෙනෙක් අලුතෙන් ලුණු මිරිස් ටිකක් දානවා. එතකොට බැලුවාම අන්න මාරයා මෙන්න මම නැවතත් මාරයා උඹ වඳුර ගත්තා කියලා අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මොකද්ද? අන්න ඒ වගේ හිතකට උනත් හිතවිලි එනවා. නමුත් ඒ හිතවිලි වලින් යන දුර තමයි අපිට වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. එතකොට අන්න අර රෝගී තත්ත්වයකුයි මේකයි අතර වෙනස මොකද්ද? අන්න අර විදිහට අතීත අනාගතයෙන් මිදිලා ඒ වෙනුවට මේ වර්තමානයේ පිළිබඳ ද්වේෂයක්, වර්තමානයේ පිළිබඳ ක්‍රෝධයක් නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට වර්තමානයත් අතෑරුණ ස්වභාවයක් තමයි තියෙන්නේ. අතෑරුණ ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මේ තැන අතර තේරෙනවා අන්න මොකද්ද මේ අතීතේ මොන මොන දේවල් සිදු වුණත් ඒවා හරියට සිහිනයක් වගේ. සිහිනයක් වගේ සැබෑ සුවයක් නැහැ කියලා අත්දකින්න පුළුවන්. අනාගතේ කොච්චර සැලසුම් ගැහුවත් ඒ හිතන විදිහට අපේ ජීවිතවල දේවල් සිද්ධ කරගන්න හැකියාවක් නැහැ. ඔන්න ඔය වෙනස ටිකෙන් ටික ලං කරගත්තොත් අන්න අර විනීදපු කියනවා වගේ. මොකද්ද ඒ කතාවේ තියෙන්නේ? අන්න අහන what day is it? මේ දවස කවදද? එතකොට යාළුවා උත්තර දෙනවා it's today. අද දවසේ නෙමෙයි. එතකොට විනී කියනවා මොකද්ද? My favorite day. මම කැමතිම දවස. කවදද? මෙන්න මේ ගෙවෙන දවස. එහෙම නැත්නම් මම කැමතිම මොහොත. මොන මොහොතද? මෙන්න මේ වර්තමාන මොහොත. ඔන්න වෙනස අපේ ජීවිත තුල ඇති කරගන්න තමයි උත්සාහ කරන්නේ. අන්න ඒ විදිහේ වෙනසක් ඇති වෙනකොට අර රෝගියා රෝගය නිසා කලා වෙන්න පුළුවන්. නමුත් මොකද්ද? අන්න එන අරුමනට දකින දකින ඉදිරිපත් වෙන දෙයට යම්කිසි සාදර වීමක් අපි තුළ තියෙනවා. අන්න දරුවෙක් දැක්කහම බොහොම සතුටින් ආයේ දරුවාව පිළි එක්ක කතාබහ කරන්න යොමු වෙන්න පුළුවන්. අඳුනන කෙනෙක් දැක්කහම බොහොම සතුටින් ඒ තැනත්තා එක්ක කතාබහ කරන්න යොමු වෙන්න පුළුවන්. එක්තරා විදිහක අර කුඩා දරුවෙගේ ස්වභාවය. මේ දරුවා මොකද්ද ස්වභාවය? යම්කිසි තරහ හිතෙන දෙයක් වුණාම මේ තැනත්තා, දුක හිතෙන දෙයක් වුණාම මේ දරුවා මොකද කරන්නේ? හඬනවා, වැළපෙනවා, කෑ ගහනවා. ඊළඟට සතුටු හිතෙන දෙයක් වුණාම සතුටු වෙනවා, ප්‍රීතියෙන් එහෙම හෙදුවනවා, දඟලනවා. ඔන්න විදිහට අර එන දෙයට මුහුණ දෙන ආකාරයක් තමයි අපි තුල ටිකෙන් ටික දියුණු වෙන්නේ. මේ එන දේ සාදරව බාර ගන්න ආකාරයක් තමයි අපි තුල ටිකෙන් ටික දියුණු වෙන්නේ. එතකොට කියනවා අන්න මොකද්ද? මේ මොහොත තමයි මම කැමති මොහොත. My favorite moment. මේ වැඩේ තමයි මම කැමතිම වැඩේ. My favorite task. අන්න ඔය විදිහට වෙනසක් ජීවිත පරිවර්තනයක් අපි තුල ඇති විය යුතුයි. අන්න එවැනිව ජීවිත පරිවර්තනයක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.